ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසනෝනේ පවත්වන 305 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම දේශනා වාරය සඳහා සූදානම් වෙන්නේ. අපි සියලු දෙනාම ඒ සඳහා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සනං ති. කරුණීය ස්වාමින්වහන්ස, සද්ධාන්ත පින්වත්නි, අපි මේ 305 වන භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සති සම්පජඤ්ඤ සූත්‍රයෙන්. එතකොට මේ වෙනකොට අපි මේ සූත්‍රය ඔස්සේ මමත් එක දවසක්, ඒ වගේම අපේ පූජනීය ලොකු සානන්සේ තවත් දවස් කීපයක් පියවරෙන් පියවරට ඉස්සරහට පැමිණලා තිනවා. ඒකේ තවත් පියවරක් ඉස්සරහට යන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මේ සූත්‍රය එකතකින් හරියට නිකන් පඩිපෙලක් නගිනවා වගේ පියවරෙන් පියවර අපි තුල ගුණධම් වැඩෙන ආකාරයක්, එහෙමත් නැත්නම් විපස්සනාවක් වැඩෙන ආකාරයක්, ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් අපිට කියලා දෙනවා. සාමාන්‍යයෙන් අපි හලා තින්නේ සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමේ. මෙතෙන්දී හැබැයි ඊට වඩා නිකන් වෙනස් ක්‍රමයක් කියලා දෙන බවක් බුදුරජාන් වහන්සේ පෙන්න තියෙනවා. පටන් අරන් තියෙන්නේ සතියෙන්, නැත්නම් සම්පජඤ්ඤයෙන්. මේ දෙක එකතු කළා තමයි ආරම්භයක් අරන් තියෙන්නේ. ඉත එතකොට අපිට හිතා ගන්න පුළුවන් යම්සි තැනත් එක් තුල ලොකුවට සීලයක් ගැන මුලින් අදහසක් නොතිබුණත් සමහර වෙලාවට පන්සිල්වත් නොරැක්කත් හැබැයි මාක්තෝ උමනාවකට භවනාව සඳහා ලොකු උමනාවක් තිබුණා නම් එයා සමහර වෙලාවට භවනාවකට පෙළඹිලා භවනාවක් පටන් ගත්තට පස්සේ සතිය දිනු කරන්න පටන් ගත්තට පස්සේ ක්‍රමානුකූලව එයාට හඳුන්වා දීමක් කරා නම් සම්පජඤ්ඤයේ පැත්තත්. ඒ කියන්නේ යම් පමණක දැන් සතිමත් බවක් දිනු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු සක්මනක දැන් මේ කොනේ ඉඳන් එහා කොනටම සිහියෙන් යන්න පුළුවන්, හැරෙන එකත් සිහියෙන් කරන්න පුළුවන්, ආපහු එන එකත් සිහියෙන් කරන්න පුළුවන්. දැන් එතකොට යම් පමණක සිහියක් එයා සන්තකව තියෙනවා. ඊට පස්සේ දැන් අපි අද දවල්ෙත් කතා කළා වගේ මේකට සම්පජඤ්ඤය හඳුන්ලා දෙනවා. දැනට අපි සතිය පිහිටව ගන්න පාවිච්චි කරේ සමහරලාට හොඳටම ප්‍රකට එක ප්‍රධාන ප්‍රකටව දැනෙන ලක්ෂණයක් වෙන්න පුළුවන්. තද ගතියක් වෙන්න පුළුවන්, රළු ගතියක් වෙන්න පුළුවන්, ඒ කුමක් හෝ ප්‍රධාන ලක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් දැන් ටිකක් හිතට අනකනවා මේකේ තව ටිකක් තොරතුරු හොයලා බලන්න, මේකේ විවිධ පැතිකඩ හොයලා බලන්න, විවිධ දෘෂ්ටි කෝණවලින් මේ අත්දැකීම විඳ ගන්න. එතකොට තමයි යා තවතරතුරු ටිකක් අපිට හොයලා දෙන්නේ. මෙතන තද ගතියට අමතරව මෘදු ගතියක් තියෙනවා, රළු ගතියක් තියෙනවා, සින්දු ගතියක් තියෙනවා. මේ විදිහට දැන් එතකොට වැඩේ කෙරීගෙන යනවා. එතකොට මේ යන ගමනේ තමයි සතියට සම්පජඤ්ඤය එකතු වෙලා තවත් වෙනත් ගමනක් ආරම්භ කරන්නේ. එතකොට සිහි නුවණ එක්ක යන ගමනක් ආරම්භ කරන්නේ. එතකොට තමයි යාට දැනෙන්නේ දැන් මේ මගේ සීලේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. මේ වැඩතිරික මං හදා ගන්න අවශ්‍යයි. මේ අන්දමින් මගේ ඉඳුරන් ටික සංවර කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මම භවනා කරන්න ගියාම මගේ හිතට විතර්ක එනවා. මගේ හිත කාමසිතුලි ඔස්සේ දුවනවා. මගේ හිත විවිධ දේවල් මතක් කරගන්නවා. එහෙමත් නැත්නම් එක එක්කෙනා එක්ක ඇති කරගත්ත ආරවුල් මට සිහිර නැගෙනවා කියලා යාට තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික පේන්න ගන්නවා. ඉතින් අඩුපාඩුකම් ටික පෙනීම ඉතාම වැදගත්. නැත්නම් ඉතින් වැඩිහිටි වෙන්න අපිට කවුරුත් අවවාද දෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි වැරදි ටික අරගෙන තමයි අන්තිමට මියදෙන්න අපවත් වෙන්න සිද්ධ වෙන්නේ. නමුත් අපිට මේ සතිමත් භාවයක් දිනු කළා, ඒකට සම්පජඤ්ඤයක්කුත් ඈඳලා එහෙම යන ගමනේදී මේ සතිමත් බව තුලින්ම අපිට නිකන් හරියට කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳන් කියලා දෙනවා වගේ අපේම තියෙන අඩුපාඩුකම් ටික, අපේ තියෙන දුර්වලකම් ටික, අපේ තියෙන හදා ගන්න තියෙන තැන් ටික පෙන්ලා දෙවි. එතකොට ඉතින් අපිට තියෙන නිහතමානී වෙලා මේ මගේම හෘද සාක්ෂියයි කතා කරන්නේ. ඉතින් මම්ම හැදෙන්න ඕනේ, මටම මේ දහම තුලින් යම්සි පණිවිඩයක් එන්නේ, යම් අවබෝධයක් එන්නේ, ඉල්ලීමක් පැමිණෙන්නේ කියලා ඉතින් නිහතමානීව විමිට බහැලා ඒ අපේ වැරදි ටික හදාගෙන ඉඳුරන් සංවර කරගෙන සීලයක් ආරක්ෂා කරගෙන යනවනම් ඊට පස්සේ දැන් ඊයේ පූජනීය ලොකු සාන්නාංශයේ කතා කරපු ඒ සමාධියක් දක්වා යන්න පුළුවන්. එතකොට සම්මා සමාධියක්. දැන් මෙතනදී සම්මා සමාධිය කියන එක විවිධ අර්ථකථන අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් සම්මා සමාධිය කියන්නේ ධ්‍යාන වලට කියලා කියනවා. ඇතම් සූත්‍රවල ඒකත් සඳහන් වෙනවා. හැබැයි වෙනත් අර්ථකථනත් බොහෝ සූත්‍රවල අන්තර්ගත වෙනවා. එතකොට මේ සමාධියක් කියන්නේ එතකොට ක්‍රමානුකූලව ඒ ඒ මාර්ගංග හොඳට වැඩිලා සම වෙලා එකඟ වෙලා සමබර වෙලා ආපු අවස්ථාවක් වශයෙන් මහා චත්තාලීසික සූත්‍රයේ දීම බුදුරයන් වහන්සේ දේශනා කරනවා. තවත් ඉතින් ගැඹුරට ඒ සමාධියේ යම් යම් ප්‍රභේදයන් ඒ වගේම වෙනස් වීම් හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන අද අපි කතා කරන මාතෘකාව විශේෂයෙන්ම මේ හිතේ එකඟ ගමක් පාදක කරගෙන කොහොමද නුවණක් දිනු කරගන්නේ. සම්මා සමාධිම් හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති යථාභූත ඥාන දසනං. එතකොට යම්කිසි තැනැත්තෙකුට යම්කිසි යෝගාවචරයෙකුට මේ නිවරදි අන්දමේ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්න එයා සතුව උපනිෂ්‍ර සම්පත්තියක් තියෙනවා හැකියාවක් තියෙනවා යථාභූත ඥාන දර්ශනයක් අවදි කරගන්න. ඒ කියන්නේ සමාධියක් උපයාගත්ත පමණින් මේක වෙනවත් නෙමෙයි. සමාධි සුවයෙන් අපි වාසය කළ පමණින් මේක ලැබෙනවත් නෙමෙයි. ඒ ලැබුණ සමාධිය පාවිච්චි කළා අපි ඒකෙන් ප්‍රයෝජනය ගන්න අවශ්‍යයි. ඒක ප්‍රයෝගී කර ගන්න අවශ්‍යයි. එතකොට එහෙනම් ලැබෙන ප්‍රතිඵලයක් ගැන තමයි කතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සාන්නාසලා කියවලා ඇති මජ්ක්‍ධිම නිකාය සල්ලේක සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එක එක සමාධියක් ගැන විශේෂයෙන්ම ධ්‍යාන ගැන දේශනා කරනවා. ඒ එක එක සමාධියක ඉඳීමේදී යම් කිසි ධිට ධම්ම සුඛයක් වර්තමාන වශයෙන් සුවයක් දැනෙනවා. නමුත් සල්ලේකයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙමනම් ඒ කෙලස් කැපීමක් සිද්ධ වෙන නම් මෙන්න මේ කියන කොටසට අපිට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා. විපස්සනාවක් වඩන්න නුවණක් දියුණු කරගන්න යොනිසෝ මනසිකාරයක් වඩන්න සිද්ධ වෙනවා. ඒක තමයි අද අපි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේ අපේ හිත යම් පමණකට එකඟ කරගත්තට පස්සේ ඒක උපයෝගී කරගෙන අපි තුල නුවණක් දියුණු කරන්නේ. ඉතින් මේ හා සම්බන්ධයෙන් මම කැමති අපේ සානන්තට ආරාධනා කරන්න. ඉතාම වටිනා පොතක් ලියවිලා තියෙනවා සයාඩෝ වූ පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේගෙන්. අපි සාමාන්‍යයෙන් කියන පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියලා බුරුමේ සයාඩෝ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. ඒක සිංහලට පරිවර්තනය කරා අපේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ. යෝගාවචර මාර්ගෝපදේශණය කියන පොත. ඒකේ ඉංග්‍රීසි පොතක් තියෙනවා Paving the Way කියලා. ඉතින් මේ Paving the Way කියන පොතේ සිංහල පරිවර්තනය තමයි යෝගාවචර මාර්ගෝපදේශණය අපේ මේ භාවනාවට ඉතාම වටිනා පොතක්. මොකද ඒකේ පියවරෙන් පියවර හරි ලස්සනට අපේ හිත ඇතුලේ මේ භාවනාවක් වැඩෙන ආකාරය හරිම සරලව යන පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. පියවර ඒ විස්තර කියන එකත් ගාක් මේ ගැඹුරු විස්තරත් නෙමෙයි නිකන් වැඩෙන රටාව ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනාවක් වගේ දෙයක් කරනකොට අපි ඇවිදිනවා අපිට දැනෙනවා. එතකොට මම නිකන් රූකඩයක් වගේ මම නිකන් හිතමු පුජ්‍යලයක් විදිහට තැනැත්තෙක් විදිහට කෙනෙක් විදිහට ඉතින් මම ඇවිදිනවා. එතකොට මගේ රූපය මගේ නිකන් ඡායාව මගේ කය පිළිබඳ අපි කියමු සටහන හැඩය පිළිබඳ යම් කිසි ආකාරයක් දැන් හිතේ මැවෙනවා. ඊට පස්සේ අපි වාඩි වෙලා ඉන්නවා. දැන් මේ වෙලාවේදී නම් වාඩිලා ඉන්නේ. එතකොට අර හිතගෙන ඉන්න අවස්ථාව ඇවිදින අවස්ථාවට වඩා දැන් මේ වාඩිලා ඉන්න අවස්ථාවේදී මේ කයේ සටහන වෙනස්. ඊට පස්සේ මම සැතපීලා ඉන්නවා නම්. එතකොට මේ තියෙන සටහන වෙනස්, ආකාරය වෙනස්. ඊට පස්සේ අපි හුස්ම ගන්නකොට මේක ආශ්වාසය, මේක ප්‍රශ්වාසය කියලා ඒ ආකාරය වෙනස්. සටහන වෙනස්. එතකොට මෙන්න මේ මුලින්ම අහු වෙන ඔන්න වගේ නිකන් බොහොම සරලම මට්ටමින් මේ කතා කරන්නේ. ඇවිදිනකොට එක ආකාරයක්, හිටගෙන ඉන්නකොට එක ආකාරයක්, සැතපීලා ඉන්නකොට එක ආකාරයක්, ඉඳගෙන ඉන්නකොට එක ආකාරයක් කියලා නිකන් එක සටහනක්. නැත්තම් ආශ්වාසයේ එක ආකාරයක්, ප්‍රශ්වාසයේ වෙනත් ආකාරයක්. එයාගෙත් නිකන් සටහනක්. එයාගේ හැඩේ මෙන්න මේ වගේ. නිකන් නූලක් ඇදෙනවා වගේ, කීයතකින් අදිනවා වගේ. ඉතින් ඒක එක විදිහට දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපි පිම්බීම හැකිරීම වගේ භාවනාවක් කරනවා නම් එතකොට මේ පිම්බෙනකොට කොහොමද නිකන් දැනෙන්නේ? හැකිනනකොට කොහොමද දැනෙන්නේ? උදර ප්‍රදේශයේ මොන වගේද තමන්ට වැටහෙන්නේ? එතන මේ කතා කරන්නේ ආදුනිකම යෝගාවචරයේ කොහොමද මේ භාවනාවකට අවතීර්ණ වුනහම කොහොමද යාට තමන් පිළිබඳව තමන්ගේ අවධානය යොමු වෙන ප්‍රදේශය වැටහෙන්නේ? සටහනක්. එතකොට මේ සටහන තව ටිකක් හොඳට දියුණුව බලාගෙන යනකොට සතිය සම්පජඤ්ඤය තව තව වැඩෙනකොට යාට යම් යම් ඊට වඩා සියුම් ලක්ෂණ පේන්න ගන්නවා. කොහොමද ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙනස් වෙන්නේ? කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ? කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ? ආශ්වාසයේ උණුසුම්ද සිසිල්ද? දිගද කොටද? ඔන්න වගේ යම් යම් තව තව ආකාර ටිකක් එළියට එනවා. සක්මනේදිත් ඒ වගේ. සක්මනේදී අපි කියමු දැන් ටිකක් මේ වම් පාදයේ තියෙනකොට කොහොමද දකුණු පාදයේ තියෙනකොට කොහොමද පාද දෙකම එක විදිහටමද තියෙන්නේ බර මාරු වෙන්නේ කොහොමද ඔය වගේ ටික ටික දැන් මේක ගැඹුරට ගැඹුරට යනවා ඒ යන ගමන හරි කතකින් අර යෝගාවචරය අත් දකින්නෝ නිකාම පොතේ තියෙනව නෙමෙයි මේක යෝගාවචරයගේ වචන වලින් කියවෙනවා ඊට පස්සේ මෙයා තව තව දියුණු වෙගෙන යනකොට මෙයාට හැඟෙන්න පුළුවන් දැන් මේ සටහන් ආකාර නිකන් මැකිලා ගිහිල්ලා දැන් ඊටාම සියුම් මන්දමක අත්දැකීමක් ඉතුරු වෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ ඇවිදින කෙනෙක් පිළිබඳ ලොකු හැඟීමක් නැහැ මේ කොහෙද ඉන්නේ කියලා ලොකු හැඟීමක් නැහැ හැබැයි දැනීමක් තියෙනවා අපි තුමු පාදයක් පොළවේ වදිනකොට රළු ගතියක් දැනෙනවා අපි ඉන්නේ වැලි මළුවක නම් මේ වැලි මළුවේ පාදයේ පොළව තියෙනකොට යම්සි ගොරෝසු ගතියක් දැනෙනවා සිනිඳු ගතියක් දැනෙනවා උණුසුම් ගතියක් දැනෙනවා සිසිල් ගතියක් දැනෙනවා ආශ්වාසයක නම් ඒකේ තියෙන උණුසුමක් දැනෙනවා සිසිලක් දැනෙනවා ස්පර්ශ වෙන ආකාරයක් දැනෙනවා නැත්නම් චලනය වෙන ආකාරයක් දැනෙනවා ඇවිදිනකොටත් එහෙමයි ඇවිදිනකොටත් චලනය වෙන ආකාරයක් දැනෙනවා පිම්බිම හැකිරීමක් නම් කරන්නේ ඒකේ චලනය වෙන ආකාරයක් තද වෙන ආකාරයක් බුරුල් වෙන ආකාරයක් ඔන්න ඒ වගේ ඉතාම සියුම් මට්ටමකින් දැන් අර ලක්ෂණ ටිකක් පේන්න ගන්නවා මෙන්න මේ ලක්ෂණ කියන කොටසට පැමිණීම ඉතාම වැදගත් යෝගාවචරයක් වශයෙන් මේ අපි සාමාන්‍යයෙන් කියනවා මෙන්න මේවට ධාතු ලක්ෂණ කියලා. එතකොට අපි මේ තාම කතා කරන්නේ රූප කර්මස්ථානය. එතකොට මේ රූප කර්මස්ථානයක පඨවි ධාතුවේ ලක්ෂණ සාමාන්‍යයෙන් හයක් පෙන්නනවා. තද ගතියක්, මෘදු ගතියක්, ගොරෝසු ගතියක්, සිනුදු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් කියලා. ඊළඟට අපි කියමු ආපෝ ධාතුවක නම් වැగిරෙන ගතියක්, ගලන ගතියක්, පිඬු කරන ගතියක් වගේ ලක්ෂණ පෙන්නනවා. ඊළඟට තේජෝ ධාතුවක උණුසුම සිසිල ලක්ෂණ පෙන්නනවා. වායෝ ධාතුවක චලනය වෙන ගතිය, කම්පණය වෙන ගතිය, හොඳට දරාගෙන ඉන්න ගතිය වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. එහෙනම් අපි යෝගාවචරයන් වශයෙන් මෙන්න මේ ටික පොඩ්ඩක් දැනගෙන ඉන්නත් අවශ්‍යයි. ඒ නිසා අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම සාන්නාංශය දේශනා කරනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව ඉගෙන ගත යුතුයි කියලා. ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි කියලා. එතකොට මේ ධාතු කතා කරන්නේ ඒවට ආවෙනික භාෂාවකින්. ඒව තමයි මේ දැන් විස්තර කරේ. එතකොට අපේ කය තුළ අපි හොඳට අවධානය යොමු කරගෙන ඉන්නකොට යම් තැනක තදගතියක් නිරූපණය වෙනවා නම් ඒ කියන්නේ අනිකුත් ධාතුන් යට කරගෙන දැන් ඔන්න පටවි ධාතු ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. එයා තමයි කතා කරන්නේ. යම් වෙලාවක උණුසුමක් මත වෙලා තිනවා නම් ඒ කියන්නේ තේජෝ ධාතු තමයි මත මේ වෙලාවේදී ඉස්සරහට ඇවිල්ලා තින්නේ. එයා තමයි කතා කරන්නේ. නැත්නම් අපි තුමු චලනයක් නම් අපිට හොඳට වැටහෙන්නේ ඒ කියන්නේ වායෝ ධාතු තමයි කතා කරන්නේ. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ අපි මේ ලක්ෂණය දැකතක හැමතිස්සෙම ආ මේ කොයි ධාතුවද මේ කොයි ධාතුවද කියලා මතක් කිරීමක් මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ. මේ ධාතු ලක්ෂණ ටික හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒතර මෙන්න මේ ධාතු ලක්ෂණ හඳුනා ගැනීම තුළින් තමයි ධාතු ක්‍රියාකාරීත්වය එතකොට අපි හඳුනගන්නේ. අරවායිල නිකම නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ නම්. නමුත් මෙතෙන්දී අපිට දැනගන්න පුළුවන් අපි ඇස් දෙක පියාගෙන හොඳට කයට අවධානය යොමු කරගෙන හිටියොත් මේ වගේ ලක්ෂණ කය තුළ නිරූපණය වෙනවා. අපේ හිත හොඳට එකඟ වෙලා තියෙන පසුබිමක, කයටම යොමු වෙලා තියෙන පසුබිමක තමන්ට තේරෙනවා මේ ඇතැම් තැනක් නලියන හැටි, ඇතැම් තැනක් සෙලවෙන හැටි, ඇතැම් තැනක් නියම් තද වෙලා තියෙන හැටි, ඇතැම් තැනක් ස්පර්ශ වෙලා තියෙන හැටි, ඇතැම් තැනක නියම් ගලනවා වගේ ගතියක්, උණුසුමක්, සිසිලක් වගේ මේ කය තුළ මේ විවිධ ලක්ෂණ නිරූපණය වෙන්න පුළුවන්. ඇවිදිනකොටත් එහෙමයි. ඇවිදිනකොටත් ඒක තද ගතියක්, මෘදු ගතියක්, සිනුදු ගතියක්, සැහැල්ලු ගතියක්, බර ගතියක්, චලන රාශියක්. ତොර මෙන්න මේ ධාතු ලක්ෂණ ටික හඳුනා ගැනීම අතිශය වැදගත්. දැන් එතකොට අපි මේ කලින් හිටිය දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි දැන් මේ බලන්නේ. දැන් ඉස්සරහනම් අපි හිටියේ ඔන්න මම තමයි භවනා කරන්නේ, මම තමයි සක්මන් කරන්නේ. ତොර පුජ්‍යල සංඥාවකින් ධාතු සංඥා මේ සත්ව සංඥාවකින් තමයි අපි වැඩේ පටන් ගත්තේ. හැබැයි ටික ටික දැන් අපි අර සටහන් හරහා ගිහිල්ලා ආකාර හරහා ගිහිල්ලා තව ටික ටික දැන් ගැඹුරට යනවා. මේ සටහන් ආකාර ඔක්කොම තාමත් නිකන් සම්මුති මට්ටමක්. දැන් මේ එන හරිය සෑහෙන නිකන් පරමාර්ථ මට්ටමක් කියන්න පුළුවන්. තදවීමක්, රළුවීමක්, උණුසුමක්, සිසිලක්, මෘදු බවක්, ගොරෝසු බවක්. ඒතර මේ ලක්ෂණ ටික තමයි දැන් අපි ඉස්සරහින් තියාගන්නේ. ඉතින් මේවා සියුම්ම බලබලා යනවා. කියන්නේ දැන් හිතේ වචනයක්වත් නැහැ. හිත කියවන්නෙත් නැහැ. හිත බොහොම සංසුන්. හිත හොඳට හොයාගෙන බලාගෙන යනවා. විමසගෙන ඉන්නවා. එතකොට මෙතෙන්ට උවමනා වෙන්නේ ඒකාතකින් කියනවා නම් ෂණික සමාධිය. හිත තුළ හොඳ ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපි තුමු සක්මනක් එහෙම කරද්දී නිරන්තරයෙන්ම අරමුණ වෙනස් වෙනවා. අපි දවාලෙත් කතා කළා වගේ අරමුණු නිරන්තරයෙන් වෙනස් වෙනවා. අරමුණු පිහිටන ස්ථානය පවා වෙනස් වෙනවා. හැබැයි අපි තුල කුසලතාවයක් මේ වෙනකොට අපි ගොඩනගලා තියෙනවා. එතන එතන අරමුණට හිත යොමු කළා අරමුණු විමසලා බලන්න. එතකොට ඔන්න අපිට දැනනවා දැන් තද ගතියක්, දැන් රළු ගතියක්, දැන් උණුසුමක්, දැන් සිසිලසක්, දැන් චලනයක්. එතන මේ ඔක්කොම ලක්ෂණ බලබලා බලබලා යන්න පුළුවන්. අපි හිතමු එයා වාඩි වෙලා නම් මේ බඳු රූප කර්මස්ථානයක් වඩන්නේ. එතකොට එයාටත් තේරෙනවා දැන් මේ කය තුල විවිධ මේ වගේ ලක්ෂණ නිරූපණය වෙනවා. තැන් තැන්වල තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. අපි හිතමු එක අතක් උඩ එක අතක් තියන්ගෙන එතන බරක් දැනෙනවා. නැත්තම් උණුසුමක් දැනෙනවා, සිසිලක් දැනෙනවා. එතකොට මෙහෙම බලබලා යනකොට දැන් මේ බැලීම හරහාමත් හිත තව තව සියුම් වෙනවා. සම්පජඤ්ඤය වැඩෙනවා. දැන් මුලදී අපි මේක බලන්න ගියාට මහා ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ. එක අතක් උඩ එක අතක් තිබුණා කියලා ඉතින් යම්සේ උණුසුමක් දැනේවි, බර ගතියක් දැනේවි. මහා ලොකු දෙයක් දැනෙන්නේ නැහැ. ලොකු විස්තරයක් දැනෙන්නේ නැහැ. නමුත් අපි හොඳට මේක ප්‍රගුණ කරනකොට ප්‍රගුණ කරනකොට මේකේ තව තව විස්තර පේන්න ගන්නවා. ඉතින් ඒක තමයි අපේ හිතේ ස්වභාවය. අර පූජනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් දවාලෙත් මතක් කළා වගේ යථාපාකටං විපස්සනා අභිනිවේසෝ කියන ආකාරයට එතකොට ඒ ප්‍රකට තැනකින් බැහැගත්තා. දැන් අන්න හොඳට ඇතුළට යනවා. විස්තර බලබලා යනවා, තව තව විස්තර පේන්න ගන්නවා. ඒවැ ගැන යම් කිසි විමසීමක් දැන් එතකොට තේරෙනවා. එතකොට කලින් කතා කරපු ආකාරයට එතකොට මේ එක එක ධාතුවට ඊට ආවේනික ලක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් මේවට කියනවා පෞද්ගලික ලක්ෂණ නැත්නම් පච්චත්ත ලක්ෂණ කියලා නමකුත් දීලා තියෙනවා. අපි හිතමු මෙන්න මේ වගේ රටාවක් අර පොතේ එහෙම ලස්සනට විස්තර කරලා තියෙනවා. පියවරෙන් පියවර බොහොම සරලව විස්තර කරලා තියෙනවා. එතකොට මෙහෙම දැන් බලබලා යා යනකොට මේක එනවා තවත් පැත්තක්. දැන් මේක බලන්න බලන්න අර කලින් හිටිය තැනැත්තා පුජ්‍යලයා මම ඒවා පොඩ්ඩක් නිකන් පැත්තකට යනවා. දැන් මේ භාවනාවක් කරනවා. දැන් හොඳට මේ ලක්ෂණ ටික බලබලා යෑමක් තමයි භාවනාවේදී කරන්නේ. එතකොට දැන් හිතෙත් යම්කිසි එකඟතාවයකුත් තියෙනවා. එතන එතන හිත සමාධිමත් වෙනවා. මතුවෙන ලක්ෂණ යා විමසලා බලනවා. તો දැන් මේ මතුවෙන ලක්ෂණ විමසලා බලන්න විමසලා බලන්න එයාට තේරෙන්න පුළුවන් ආ මේ හැම ලක්ෂණයකම හට ගැනීමක් තියෙනවා. හැම ලක්ෂණයක්ම වෙනස් වීමක් තියෙනවා. හැම ලක්ෂණයක්ම අවසන් වීමක් තියෙනවා. ආයෙත් තන තව ලක්ෂණයක් හටගත්තා, වෙනස් වුණා, නැති වුණා. ආයෙත් තව ලක්ෂණයක් වෙනස් වුණා, පටන් හටගත්තා, වෙනස් වුණා, නැති වුණා. ඒතර මෙන්න මේ කොටසට කියනවා සංකත ලක්ෂණ කියලා. මේ සායනහසලා අහලා ඇති වෙනමම සංකත ලක්ෂණ සූත්‍රය කියලාත් සූත්‍රයක් තියෙනවා. ඒකේ ලක්ෂණ තුනක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. තීනිමානි බික්කවේ සංකතානි සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිදස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා බුදුරයන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ තුන අර යෝගාවචරය දැන් හොඳට දැක ගන්නවා. ඒ කියන්නේ යා ඉස්සෙල්ලා අර ලක්ෂණ තුන හඳුන ගන්න ඕනේ. නැතු ඉතින් මේක හඳුනන්න බෑනේ. ඒතර පළවෙනි කාර්යයන්නේ ඒක. එහෙනම් ලක්ෂණ ඉස්සෙල්ලා හඳුන ගන්න ඕනේ. මොනවාද මේ තද ගතිය? කොහොමද මට රළු ගතිය දැනෙන්නේ? කොහොමද උණුසුම දැනෙන්නේ? කොහොමද සිසිල දැනෙන්නේ? කොහොමද සෙලවීමක් දැනෙන්නේ? කොහොමද කම්පණ වීමක් දැනෙන්නේ? එතකොට මේ ඉස්සර ලක්ෂණ ටික අල්ල ගන්න ඕනේ. ඒකයි අර ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන්නේ ඉස්සෙල්ලා මේ යෝගාවචරය ඒ භාෂාව ඉගෙන ගන්න ඕනේ. ධාතුන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ දැන් එයාට හොඳට කතා කරන්න තේරෙනවා ධාතු භාෂාවෙන්. ඊට පස්සේ යන්න මේ ධාතු ක්‍රියාකාරීත්වය බලබලා යනවා. එතකොට එයාට තේරෙනවා මේවා හට ගැනීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, නැති වීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා, වෙනස් වීමක් තියෙනවා, නැති වීමක් තියෙනවා. දැන් බලමින් බලමින් වාසය කරනවා. හිතන්න ධාතු මනසිකාරයකදී එහෙම එකම ඉරියව්වක් කියලාත් නැහැ. හිඳගෙනත් මේ වැඩේ කරන්න පුළුවන්, හිටගෙනත් මේ වැඩේ කරන්න පුළුවන්, සැතපෙනත් මේ වැඩේ කරන්න පුළුවන්, ඇවිදිනකොටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඕනම ඉරියව්වක දැන් හිතමු අපි යෝගාවචරය මේක දැන් කරගෙන යනවා. දැන් මෙහෙම කරගෙන යනකොට මේ අත්දැකීම නිසාම මේ ඉස්සරහින් තියාගත්ත නැත්තම් මේ ලබන ප්‍රත්‍යක්ෂය නිසාම එයාගේ හිතේ යම්කිසි නුවණක් අවදි වෙන්න ගන්නවා. මේ ලක්ෂණ වෙනස් වෙනවා. මේ ලස්සන මේ ලක්ෂණ වල හට ගැනීමක් තියෙනවා. මේ වෙනස් වීමක් තියෙනවා. මේව නැතිවීමක් තියෙනවා. නිරන්තරයෙන් මේව හට ගන්නවා. මේව නැති වෙනවා. මේව නැට ගන්නවා. මේව නැති වෙනවා. දැන් මේ එයාට පේනවා දැන්. ඇස්පනා අපිට දකින්න. එතකොට මෙන්න අපි එකතකින් අනිත්‍ය ලක්ෂණයක් හඳුන ගන්නවා. අපි සාමාන්‍යයෙන් කියන ත්‍රිලක්ෂණයේ එන අනිත්‍ය ලක්ෂණයක් ගන්න අපි හඳුනගත්තා. දැන් ඒක අපි හිතමු දැන් මෙතෙක් මම විස්තර කරේ රූප කර්මස්ථානෙකින්. ඒ කියන්නේ ධාතු ලක්ෂණ විදිහට අපි දැකලා ඒවා වෙන්වෙන් වශයෙන් බලමින් යන අවස්ථාවේදී මේ දැක ගැනීම. අපි හිතමු යම්සකෙනෙක් වේදනානුපසනාවක් වඩනවා නම් ඒත් ඔයිටහා සමාන චිත්‍රයක් තමයි තියෙන්නේ. එයා හොඳට කයට හිතාරගෙන අපිතුමු මේ කයේ පණ නගින වේදනා නම් බලන්නේ. කයේ අපිතුමු සැප වේදනා පහළනකොට එතෙන්ට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලාගෙන ඉන්නවා. දුක් වේදනා පහළනකොට ඒකත් බලාගෙන ඉන්නවා. උපේක්ෂා වේදනා පහළනකොට ඒකත් බලාගෙන ඉන්නවා. ඉතින් මුලදී ඇති වෙන චිත්‍රය තමයි සාමාන්‍යයෙන් ඉතින් සැප වේදනාවක් හට ගන්නවා. විනාඩි 3 4ක් තියෙනවා. ඉතින් ඕක නැතිලා යනවා. උපේක්ෂා වේදනාවක් හට ගන්නවා විනාඩි 3 4ක් තියෙනවා නැතිලා යනවා. දුක් වේදනාවක් හට ගන්නවා විනාඩි 3 4ක් තියෙනවා නැතිලා යනවා. සමහර වෙලාවට ඊටත් වඩා තියෙනවා. ඉතින් ඔය වගේ චිත්‍රයක් තමයි මුලදී හිතේ ඇති වෙන්නේ. කිසි වරදක් නැහැ. හැබැයි ඉතින් ඕක දිගට කරනවා. දිගට කරනකොට තව තව හිත සියුම් වෙනවා. හිතේ සතිය දියුණු වෙනවා, මෝහහත් වෙනවා. සම්පජඤ්ඤේ තව තව දියුණු වෙනවා. හොඳට දැන් විස්තර සහිතව පේන්න ගන්නවා. ඒ විස්තර සහිතව පේනකොට තමයි එයාට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ කලින් නම් හිතේ තිබුණේ සැප වේදනාවක් හටගත්තා විනාඩි 5ක් විතර තිබුණා අවසන් වුණා. ඔන්න ඒ වගේ චිත්‍රයක් තිබුණේ. දැන් එයාට තේරෙනවා මේක නිකන් ටිකක් කෑලි වලට කැඩලා. මේ සැප වේදනාවක් කියන්නේ තනි සැප වේදනාවක් නෙමෙයි. මෙතන වේදනා සමූහයක් තියෙනවා. දුක් වේදනාවකුත් එහෙමයි. තනි දුක් වේදනාවක් නෙමෙයි. මෙතන දුක් වේදනා සමූහයක් තියෙනවා. උපේක්ෂා වේදනාවක් එහෙමයි. තනි උපේක්ෂා වේදනාවක් නෙමෙයි. විනාඩි 2 3ක් තියෙන උපේක්ෂා වේදනාවක් නෙමෙයි. මෙතන උපේක්ෂා වේදනා සමූහයක් තියෙනවා. එතකොට තවත් ටිකක් හියාගේ සම්පජඤ්ඤය දියුණු වෙලා. නුවණ දියුණු වෙලා. හිතේ යම් තීක්ෂණ බවක් ඇති වෙලා. දැන් තවත් එහාට යනකොට එයාට තේරෙන්න පුළුවන් මේ එක කුඩා කුඩා වේදනාවක්. සැප වේදනාවක් කියලා අපි අර්ථ දක්වපු ඒ කුඩා සැප වේදනාවක් කියන එකක්. ඒකේ ක්ෂණික හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. නැවතත් ඊළඟ කුඩා සැප වේදනාවක ක්ෂණික හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. දුක් වේදනාවෙත් එහෙමයි. උපේක්ෂා වේදනාවෙත් එහෙමයි. එතකොට මෙහෙම බලනකොට දැන් එයාගේ තවත් හිත සියුම් වෙලා සිනිඳු වෙ අපි හිතමු තීක්ෂණ වෙලා එයාට තේරෙනවා මේ වේදනාවන් දැන් වෙන් කරගන්නත් බැරි තරම් දැන් මේක සැපද මේක දුකද උපේක්ෂා කියලාවත් වෙන් කරගන්න බැ. මේ මොනවාද මන්ද ඉතාම සියුම් මන්දමින් මේ වේදනා ස්වභාවයක් හටගන්නව නැති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙන තියෙනවා පේන පින්දුපම සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා ජලාශයකට වහිනකොට වැහි බින්දුවක් ජලාශයක වතුර මත පතිත වුණාම එතන ජල බබුලක් හට ගන්නවා. බබුලක් හටගත්ත ගමන් බිඳෙනවා. ඊට පස්සේ ආයෙත් අපිටම ජල බින්දුවක් වටුණා. නැත්නම් වැහි බින්දුවක් වටුණා. ඒකේ ඒ නිසා ජල බබුලක් හටගත්තා ඒකත් බිඳුණා. ආයෙත් වැහි බින්දුවක් වටුණා. ජල බබුලක් හටගත්තා බිඳුණා. ඉතින් අපිටම දැන් ඔන්න වේගෙන් තද වර්ෂාවක් වහිනවා නම් දැන් එතකොට මේ චිත්‍රය අපිට හිතා ගන්න පුළුවන්. දැන් හැම තැනම එතකොට ජල බබුලු හට ගන්නවා බිඳිනවා. ජල බබුලු හට ගන්නවා බිඳිනවා. ජල බබුලු හට ගන්නවා බිඳිනවා. ඔන්න වගේ ස්වභාවයක් වේදනා බුබුලුපමා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යෝගාවචරයේ දැන් හොඳට ඒ වේදනාවක් තියෙන තැනකට අවධානය යොමු කරගෙන හින්දැද්දී ඔන්න වගේ චිත්‍රයක් උනත් හිතේ ගොඩනැගෙන්න පුළුවන්. ඒ කියන්නේ ආ හිතින් මවා ගන්නව නෙමෙයි යාට දැනෙනවා දැන් මේ වේදනාවන්ගේ ස්වභාවය දැන් ඔන්න ටික ටික දැනෙනවා. එතකොට මේ වේදනා සම්බන්ධයෙන් උත් යාට එතකොට හැඟීමක් පහළ වෙනවා. එයා හඳුනාගත්ත මේ වේදනාවන් මොන මොන වගේද කියලා. ඊළඟට යාට තේරෙනවා මේවා හට ගැනීමක් පේන්න තියෙනවා, වෙනස් වීමක් පේන්න තියෙනවා, නැතිවීමක් පේන්න තියෙනවා. එයා අර සංකත ලක්ෂණත් හඳුනාගත්තා. එතකොට ඒක තව ටිකක් සියුම් මේකනේ හොඳට ඒක තව අත්දැකීමින් කාලයක් භවනා කරනකොට යාට තේරෙනවා මේකේ මේවා දිගට තියෙන්නේ නිතරම වෙනස් වෙනවා. එකන අනිත්‍ය බවක් තියෙන්නේ. දැන් මේ පොතෙන් ඉගෙන ගත්ත නෙමෙයි. නැත්තම් කවුරුත් කිව්වට ඇහුවා නෙමෙයි. තමන් අනිත්‍යයි අනිත්‍යයි කියන ගියත් නෙමෙයි. මේ දැක්කා. කොහොමද මේ කුඩා වේදනාවක් අතිශය සුවය මන්දමින් හටගත්තේ කොහොමද නැති වුනේ කොහොමද? හටගත්තේ කොහොමද නැති වුනේ කොහොමද? ඒතර මෙන්න මේ දැකලම අන්න කෙනෙක් වටහා ගන්නවා මෙතන තියෙනවා අනිත්‍ය ලක්ෂණයක්. එතකොට මේක තවදුරටත් දකින්නකොට සමාහට කෙනෙකුට තේරෙන්න පුළුවන් ආ මේක සැප වුණත් එකයි දුක් වුණත් එකයි උපේක්ෂා වුණත් එකයි මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණයකින් නිරන්තරයෙන්ම පෙළෙනවා. සැපයි දුකයි අනාත්මේ උපේක්ෂායි කියලා වෙනසක් නැහැ. මේ ඔක්කොගෙම තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. ඒ බඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් ඒකෙන් පෙළීමක්. එහෙනම් ඉතින් මෙතන දුකයි. මෙතනින් සැපක් බලාපොරොත්තු වෙන්න බෑ. සදාකාලික සැපයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට මෙහෙම ඇතිලා නැතිලා යන එකක් අස්සේ කොහෙද මමෙක් ඉන්නේ? කොහෙද ආත්මයක් තියෙන්නේ? කොහෙද සාරයක් තියෙන්නේ? ඊළඟට මේ එකක්වත් මට ඕන විදිහට නෙමෙයි හැසිරෙන්නේ. මම බලාපොරොත්තු වෙන සැප වේදනාව පහළ වෙන්නේ කියලා සමානට එහෙම එකක් නෙමෙයි පහළ වෙන්නේ. පහළ වෙච්ච සැප වේදනාව මෙච්චර වෙලාවක් තියේවා කියලා බලාපොරොත්තු වුණාට එහෙම හිතෙන්නේ නැහැ. ඒගොල්ල ඉක්මනට නැතිලා යනවා. ඉතින් මේ වේදනා හා සම්බන්ධයෙන් යෝගාවචරයට තේරෙනවා කිසිම මගේ පාලනයක් නැහැ. ඔන්න ටික ටික යාට අනාත්ම ලක්ෂණයකුත් වැටහෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් අර ආපු රටාව එකwidehatකින් නිකන් හරේ මේ පිළිවෙලක් තේනවා. අපිට එක පාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තේරෙන්නේ නැහැ. අර මුල ටික අහුන් නැත්තම්. ඒකයි වැදගත්. අපි අර සටහන් ආකාරයම හරහා ඇවිල්ලා ඊට පස්සේ ඒ ධාතුවට අදාළ මූලික ලක්ෂණ ටික නැත්නම් ඊටම ආවෙනික පෞද්ගලික ලක්ෂණ ටික හොඳට තේරුම් අරගෙන ඒවා හොඳට විමසමින් කාලය ගත කරනකොට අන්න යාට දෙනවා මේවා තියෙනවා හට ගැනීමක් මේවා තියෙනවා වෙනස් වීමක් මේවා තියෙන නැති වීමක් සංගත ලක්ෂණ ටික අඳුනගත්තා. සංගත ලක්ෂණ ටික තවදුරටත් හොඳට අත්දැකීමින් වාසය කරනකොට තමයි එහෙනම් එයා තුල මේ කියන අන්දමේ සාමාන්‍ය ලක්ෂණ කියලා කියනවා ඒ කාටත් පොදු ලකුණු. දැන් මම රූප කර්මස්ථානයේ පැත්තෙන් විස්තර කරා වේදනා කර්මස්ථානෙ උට ටිකක් දුරට විස්තර කරා. එතකොට මේ රූප කර්මස්ථානෙ උට එයාට හඳුනා ගන්න පුළුවන් මේ ත්‍රිලක්ෂණයක්. වේදනා පැත්තෙන් උට එයාට හඳුනා ගන්න පුළුවන් ත්‍රිලක්ෂණයක්. ඊට පස්සේ අපි හිතමු එයා හිත දෙයක් බලනවා. දැන් ටික ටික එයා තුල නුවණක් දියුණු වෙන්න සතියක් සම්පජඤ්ඤයක් වැඩෙන්න. හිබේටම වගේ හිත දිහා බලන්නත් පුළුවන්. දැන් එතකොට මුලදීම අපි එක පාටම හිත දිහා බලන්න ගියොත් පැටලෙනවා. මොකද හිතේ තාම සතිමත් බව දිනන වෙලා මදි සම්පජඤ්ඤේ දිනන වෙලා මදි. ඉතින් ඒ බඳු මට්ටමකදී එකපාරට හිත දිහා බලන්න ගියොත් ඒ හිතේ ඉදිරිපත් වෙන සිතුවිලි වලට අපි රැවටෙන්න පුළුවන්. මොකද සියුම් වැඩි. අපි බලන්න ගිහිල්ලා තවත් මේ විතර්ක වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි කාලයක් තිස්සේ කායानुපසනාවක් එහෙම වඩ아가ගෙන යනකොට වේදනානුපසනාවක් එහෙම වඩ아가ගෙන යනකොට ඉබේටම හිත දිහා බැලේවි. එතකොට තමන්ට තේරෙනවා දැන් නම් හිතේ රාගසිතක් තියෙන්නේ. ඒකත් නිකන් බැලුවා. බැලුවත් එක්කම ඔන්න ඒක නිකන් නැති වෙලා ගියා. ආයෙත් ඔන්න ද්වේෂසිතක් දැන් නම් තියෙන්නේ. ඒකත් නිකන් බැලුවා. බැලුවා නම් ඔන්න නැති වෙලා ගියා. එතකොට මේ නැති වේවා කියලා ප්‍රාර්ථනා කළාවත් නැත්තම් ඒක තල්දු කළාවත් නෙමෙයි ඒක දැක්කහම ඔන්න බලන් ඉඳද්දිම නිකන් වියකිලා ගියා. බොඳ වෙලා ගියා. දිය වෙලා ගියා. ඉතින් ඔන්න වගේ මට්ටමක් යෝගාවචරය එනවා නම් ඒ කියන්නේ දැන් චිත්තානපසනාවට හොඳටම සුදුසුයි. එයාට හොඳට හිත දිහා බලන්න පුළුවන්. එතකොට හිත දිහා බලන්නත් කිසිම ඉරියව්වක් විශේෂ ඉරියව්වක් නැහැ. ඕනම ඉරියව්වක හිත දිහා බලන්න පුළුවන්. චිත්තානුපසනාවක් වඩන්න පුළුවන්. දැන් අපි කායනුපසනාවක් වඩනකොට හොඳට රූපස්කන්ධය තමයි හොඳට අතගාලා බලන්න. රූපස්කන්ධය තමයි හොඳට පරීක්ෂා කරලා බලන්න. ඉතින් විවිධ කර්මතහන් තියෙනවා. වේදනානුපසනාවක් වඩද්දී වේදනාස්කන්ධය තමයි හොඳට අපි පරීක්ෂා කරලා බලන්න. විමසලා බලන්න. ඊළඟට අපි තමු චිත්තානුපසනාවක් වඩද්දී අපිට කියන්න පුළුවන් එක්ක විඤ්ඤාණස්කන්ධයක් මේ හොඳට බලන්නේ යම් පමණකට සංස්කාරස්කන්ධයක් මේ බලන්නේ කියලා ටික ටික අපිට මේ දේවල් තේරෙන්න ගන්නවා. අපි හිත දිහා බලද්දි කොහොමද දැන් මේ සිතුවිලි හටගන්නේ? අපි ඒවට සමහරවට අහු වෙන්නේ කොහොමද? අපි ඒවට අනුග්‍රහ කරන්නේ කොහොමද? එතකොට ආයෙ තව තව සිතුවිලි වැඩෙන්නේ කොහොමද? තව තව සිතුවිලි නිකන් ලියලන්නේ කොහොමද? ඊට පස්සේ ඔන්න තව තව වැඩි වෙලා අන්තිමට කොහොමද අපි නිකන් සිතුවිලි වලම අතරමං වෙන්නේ? අපිටම තේරෙනවා. හැබැයි මම තව තව සතිමත් වෙන්න සම්පජඤ්ඤය දියුණු වෙන්න ඊට පස්සේ මම පොඩ්ඩක් ඒ සිතුවිලි වලින් අයින් වෙලා ඉන්න බලනවා. ඒ සිතුවිලි ඉදිරිපත් වෙන සිතුවිලි වලට රැවටෙන්නේ නැතුව ඉන්න හදනවා. දැන් නිකන් විනිවිද යන බැල්මක් දැන් තියෙන්නේ. දැන් ඉස්සර නම් අපි හිතමු අපේ හිතට ද්වේෂසිතක් පහළ වුණාම ඉතින් අපි දන්නේ නැහැ මේක ද්වේෂසිතක් කියලා. ඉතින් අහවලා මතක් වුණා. අහවලා මට මේ දේ කළා තියෙනවා. අහවලා මෙහෙමයි. කියන්නේ ඉතින් මම මේ කෙනෙක් අල්ලගෙන, පුජ්‍යලයක් අල්ලගෙන සෑහෙන ඉතින් හිත තුල ද්වේෂයක් වඩා ගත්තා. රාගයත් එහෙමයි. මොකක්දෝ රාගසිතක් පහළ වුණා. ඉතින් ඒකත් එක්ක මට කෙනෙක් මතක් වුණා. ඉතින් එයාව අල්ලගත්තා. ඉතින් ඒකත් එක්ක හිඳලා ඔන්න සම්පූර්ණයෙන්ම රාගෙන් දැවෙනවා. නමුත් දැන් චිත්තානුපසනාවකට එනකොට ඊට වඩා හුඟක් වෙනස්. එතෙන්දී එයා නිකන් හරියට නිකන් අඩියක් පස්සට අරන් බලනවා. දැන් මේ මොකද්ද? මේ මොකද්ද? දැන් මේ හිතේ තියෙන්නේ මේ රාගසිතක්, මේ ද්වේෂසිතක්, මෙන්න මසුරු සහගත හිතක්, මෙන්න ඊර්ෂ්‍යා සහගත හිතක්. දැන් මේ හිතක් මේක හුදෙක් හිතක් පමණයි. නැත්තම් මේක අපිටම උනෙක්කම්ම සහගත හිතක්. දාන චේතනාව පහළ වෙලා, එහෙම නැත්තම් මෛත්‍රී සිතක් පහළ වෙලා. දැන් එතකොට මේ සිතුවිල්ලක් සිතක්. තත්නම් මෙතෙන්දි යෝගාවචරය මේක වඩන්න යන්නෙත් නෑ. ඒක පාටම තල්ඩු කරන්න එපා කියන්න යන්නෙත් නෑ. එයා දැන් එයා තුල යම්කිසි හැකියාවක් ප්‍රගුණ වෙලා තියෙනවා. දැන් මේ පහළ වෙන සිතුවිල්ලත් එක්ක හොඳට බලන්න. හිතුවිල්ලක් පහළ වුණා. ඒක ඇස්පනා පිට බලනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලනවා වගේ ආශ්වාසයේ නාසිකාග්‍රය දැනෙනවා. ඒක දිහා හොඳට බලනවා. ඉතින් අපි ඒක තල්ලු කරන්න යන්නේ නැහැ. එපා කියන්න යන්නෙත් නැහැ. ඒක ආවා හොඳට බැලුවා. ඉතින් එයාම යනවා. ඊළඟට ආශ්වාසයක් ආවොත් ඒකත් බැලුවා. එයාම යනවා ඉතින්. දැන් ඒ වගේමයි එහෙනම් අපි මේ හිත දිහා බලනකොටත් ඔන්න සිතුවිල්ල පහළ වුණා. හැබැයි ඉතින් අපි අඩියක් පස්සට ගත්තා. එයා දිහා බැලුවා. ඉතින් ආ සමහරට අපි පොළඹවන්න හැදුවා. හැබැයි ඔන්න අපි නුවණක් පහළ වෙලා තිනවා. මේ වෙලාවේ සතිය සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඒකට මුලා වෙන්නේ නැහැ ඔන්න. එහෙමනම් සිතුවිල්ලට බෑ අපිව තවදුරටත් මුලා කරන්න, අපෙන් ශක්තිය ගන්න. එහෙමනම් අන්න සිතුවිල්ල යාවි. වැඩි වෙලාවක් හිත තුල හොල්මන් කරන්නේ නැහැ. හිත තුල කලබල කරන්නේ නැහැ. හිත තුල වැල්වට අරන් ගොතන්නේ ඉක්මනටම දැන් ඔන්න සිතුවිල්ලක් ගියා. යන හැටි යෝගාවචරය ඒතර අත්දකින්නවා. දැන් සිතුවිලි එන්නේත් ඒතර නිකන් එකක් පස්සේ එකක් වගේ. ඉස්සරලා නම් එක පදාසෙට ආව සිතුවිලි ගොන්නක්. දැන් ඒ වුණාට එහෙම එන්නේත් නැහැ. කායනුපසනාවක එහෙම හොඳට වඩාගෙන යනකොට, වේදනානුපසනාවක එහෙම හොඳට වඩාගෙන යනකොට යාට තේරෙනවා දැන් මේ සිතුවිලි වලත් එන ප්‍රමාණය අඩු වීමක්. ඉස්සරලා නම් මහා ගොඩක් සිතුවිලි ආවා. ඒක ගොන්නකට වගේ ආවේ මොකද්දෝ කියලා තේරුම් ගන්න බෑ. දැන් නම් එහෙම නෙමෙයි. එක සිතුවිල්ලක් එනවා. ඒක ආවා, ඊට පස්සේ ඒක දිහා බැලුවා, ඒක ඊට පස්සේ ගියා. ඔන්න ආයෙත් සවසිතුවිල්ලක් ආවා, ඒක දිහා බැලුවා, ඒකත් ගියා. තවත් සිතුවිල්ලක් ආවා, ඒකත් බැලුවා, ඒකත් ගියා. දැන් අන්න සංකත ලක්ෂණ දැන් යෝගාවචරයට තේරෙනවා. මේ සිතුවිලි ආශ්‍රයෙන් දැන් මේ සංස්කාර ස්කන්ධයක අපි කතා කරන්නේ. සිතුවිල්ලක කොහොමද එහෙනම් මේ හට ගැනීමක්, පැන නැගීමක් තියෙන්නේ? කොහොමද යා පොඩ්ඩක් වෙලා අපේ හිතේ රැඳෙන්නේ? ඊට පස්සේ අපි ඒකට අහු වුණේ නැත්තම්, අපි ඒකට උල්පන්දම් දුන්නේ නැත්තම් කොහොමද මේ සිතුවිල්ලත් නිකම් බොඳ වෙලා යන්නේ, නැති වෙලා යන්නේ? ඒතර යා ඇස්පනා පිටම මේ සිතුවිලි වලත්, සිතුවිලි වල තියෙන සිතුවිලි අනුසාරයෙන්ුත් යා සංකත ලක්ෂණ ටික තේරුම් ගන්නවා. ඒතර මේක බලබලා ඉන්නවා නම් යෝගාවචරයා. ඒතර යාට තේරුම් මේ සිතුවිලිත් අනිත්‍යයිනේ. සිතුවිලිත් මේ ඉන්න ආපු කට්ටිය නෙමෙයිනේ. මේගොල්ලයි ඔක්කොම යන්න ආපු කට්ටියනේ. මේගොල්ලයි ස්ථිර දේවල් නෙමෙයිනේ. මම මේ රාගයක් තියෙනවා, මට මගේ රාග චරිතයක් කියන්නේ මම මේ හිටියට. මම මේ ද්වේෂ චරිතයක්, මම මේ විතර්ක චරිතයක් කියලා මම මේ ලොකුවට මාව හඳුනගෙන හිටියට එහෙම එකකුත් නැහනේ. මේ එන සිතුවිලි යනවනේ. මේ මමනේ මෙතෙක් මේ අපෝෂණය කරලා තියෙන්නේ කියලා අන්න යෝගාවචරයට දැන් වෙනමම දෘෂ්ටි කෝණයකින් තමන්ව තේරෙන්න ගන්නවා. දැන් මේවා හුදෙක් සිතුවිලි බවට පත් වෙලා. ඉස්සෙල්ලා නම් අපි මේවට නංගන් දීගෙන, පුජ්ජලය ආරෝපණය කරගෙන, කේන්ති අරගෙන, රාගෙන් දැවිගෙන විවිධ කටයුතු වල යෙදුණා. අපි ආවේගශීලී වුණා, රණ්ඩුවට ගියා, කෑ ගැහුවා, නැත්නම් අතින් අල්ලන්න ගියා, සිප වැළඳ ගන්න ගියා. එක එක જાති වැඩ තිබුණා. නමුත් දැන් යෝගාචර බලන්න දැන් වෙනමම දෘෂ්ටි කෝණයකින් දැන් මේ හිතේ සිතුවිල්ලක් පහළලා, හිතේ රාග සිතක් පහළලා, හිතේ ద్వේෂ සිතක් පහළ වෙලා, හිතේ ඊර්ෂ්‍යා සහගත හිතක් පහළ වෙලා, හිතේ මසුරු සහගත හිතක් පහළ වෙලා. දැන් මෙහෙම දකින්නවා නම් අන්න ටික ටික යෝගාචරණ අන්න යථාභූත ඥාන දර්ශනයක සේයාව දැන් එයාට තියෙනවා. ඒ හැකියාව දැන් එයා තුළ හොඳට ගොනු වෙවි එනවා. හිතන්න දැන් මේකත් තව එහාට යනකොට එයාට තේරෙන්න පුළුවන් මේ සිතුවිලි ආශ්‍රයනොත් නැත්තම් සංස්කාර ස්කන්ධය ඇසුරෙනොත් එයාට අනිත්‍ය ස්වභාවයක්. ඉතින් මේ නිරන්තරයෙන්ම මේ පහළ වෙන සිතුවිල්ලක් කියන එක ඇතිලා නැතිලා යන දෙයක්. මෙතනත් ඉතින් මට දිගට පවත්වන්න හැකියාවක් නැහැ. මේ සිතුවිලි වලත් තියෙන්නේ අනාත්ම ස්වභාවයක් කියලා එයාට වැටහෙන්න පුළුවන්. එතකොට මේ පැමිණෙන සිතුවිල්ල එයාට දිගට තියාගෙන ඉන්නත් බෑ. එයාට කැමති දේ වෙනස් කරන්නත් බෑ. එතකොට ඒවට ආවෙනික ලක්ෂණයක් තියෙනවා. මේක අනිත්‍යයි. ඒ වගේමයි මේ සිත නිරන්තරයෙන්ම එහෙමනම් මේ සිතුවිලි වල පහළ වෙන අවස්ථාවක් අත්දැක්කොත් එතන දුකක් තියෙනවා, පිළීමක් තියෙනවා. මේක මගේ පාලනයකින් තොරව සිද්ධ වෙන බවත් එයාට වැටහෙනවා. ඊට පස්සේ මේ ටික ගියා නම් අන්න යම්සි සහනයකුත් තියෙනවා. තවත් ඉතින් මේක ගැඹුරකට බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාව කොටසකට වගේ එනකොට විස්තර කරනවා. කොහොමද යෝගාවචරයේ ඒ යම් හෝ අවස්ථාවදී නීවරණයක් තියෙද්දි දැකගන්නේ? මේ වෙලාවේදී කාමච්ඡන්දයක් තියෙනවා, පහළ වෙලා තියෙනවා කාමච්ඡන්දයක්. එතකොට ඔන්න එයා දැක ගන්නවා, දැන් කාමච්ඡන්දයක් තියෙන්නේ. දැන් කාමච්ඡන්දේ ගියා, කාමච්ඡන්දේ නැහැ දැන්. දැන් කාමච්ඡන්දයක් නැහැ. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යම් වෙලාවක මේ හිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් මේ වෙලාවේදී කාමච්ඡන්දෙත් තියෙනවා. හැබැයි මේ මම රාගමත් වෙලා මම මේ කෙනෙකුට ඇලුම් කරනවා, මම කෙනෙකුට ප්‍රේම කරනවා නෙමෙයි, මේ කාමච්ඡන්දයක් තියෙනවා. ඊට පස්සේ මේ වෙලාවේදී ද්වේෂයක් තියෙනවා නම් මොකක් විතක් මේ ව්‍යාපාදයක් තියෙනවා නම් මේ වෙලාවේදී විත් ව්‍යාපාදයක් තියෙනවා. එතකොට අර පුදුමාකාර විනිවිද බැල්මක්. අපි ඒවට රැවටෙන්නේ නැතුව ඒවට ලොකු දේවල් කරන්න යන්නේ නැතුව ඒවට බය වෙන්නේ නැතුව අඩියක් පස්සට නම් බැලුවා. ආ මේ ව්‍යාපාදයක්. මේ තීන මිද්‍යාවක්. මේ අතීතය ගැන පහළ වෙච්ච උද්දච්චයක්. නැත්නම් හිතේ විසිරීමක්. දැන් හිතේ පහළ වෙච්ච මේ විචිකිච්ඡාවක්. සැකයක් පහළලා තියෙනවා. පුළුවන් ද අපේ හිතේ සැකයක් පහළ වෙනකොට අපි ඒකට පොහොර දානවා වෙනුවට විවිධාකාර අන්දමින් තව තව සැකේ පෝෂණය කරනවා වෙනුවට අපිට මුල් මට්ටමේදීම හඳුනා ගන්න පුළුවන් නම් ආ දැන් මේ විචිකිච්ඡාවක් ඇවිල්ලා තියෙන්නේ. විචිකිච්ඡා නීවරණේ දැන් තියෙන්නේ හිතේ. කියලා එහෙනම් අපිට දකින්න පුළුවන් නම් අන්න නුවණක් අපි මේ කතා කරන්නේ. එතකොට අපි විචිකිච්ඡා පෝෂණය කරන එක අඩු වෙලා පහළ වෙච්ච විචිකිච්ඡාව දුර වෙලා යනවා. ඉතින් දැන් ඒ දැන් මේක දකින්න දකින්න මේ සංකත ලක්ෂණ ටික තේරෙන්න තේරෙන්න තවත් බුදුරජාන් වහන්සේ ඊළඟ පියවරක් පෙන්නනවා. මුලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් හට ගන්නවා. මේ හට ගන්න එක පවා දැක ගන්න පුළුවන් වෙනවා. දැන් ඉස්සෙල්ලනම් අපේ සතිය මදි නිසා තියුණු බව මදි නිසා සම්පජඤ්ඤය ඒ තරම් මදි නිසා ටිකක් වෙලා කාමච්ඡන්දය වැඩුණාට පස්සේ තමයි යම් පමණකට වැඩුණාට පස්සේ තමයි යාට දැනෙන්නේ ආ කාමච්ඡන්දයක් තියෙනවා. ව්‍යාපාදයකුත් යම් පමණකට වැඩුණාට පස්සේ තමයි තියෙන්නේ ආ දැන් ව්‍යාපාදයක් තියෙනවා. හැබැයි දැන් මේක බලබලා හොඳට අපි සතිය දියුණු කරනවා නම් සම්පජඤ්ඤය තව තව දියුණු කරනවා නම් යාට තේරෙනවා දැන් මේ වෙලාවේදී කාමච්ඡන්දයක් නැහැ. හැබැයි ඔන්න දැන් මේ පළවෙනි සිතෙල්ල පහළ මේක නම් රාග සිතක් පහළ වෙනවා. මේ පහළ වෙන ආකාරය දකින්න. කලින් නූපන් කාමච්ඡන්දයක් ඔන්න හට ගන්නවා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ නූපන් කාමච්ඡන්දයක් දැන් කොහොමද හට ගන්න? මේ හට ගන්න ආකාරය පවා එයා දැක ගන්නවා. මේ සිතුවිල්ලක. සිතුවිල්ලක මේ කොහොමද හට ගැනීම? ඊට පස්සේ අපි හිතමු අපි ඒකට දැන් ඔන්න අහුනේ නැහැ. අපි දැන් නුවණක් උපදවගෙන තියෙන්නේ හොඳ අවබෝධයකින් ඉන්නේ අහුන්නේ නැහැ දැකගතා කාමච්ඡන්දයක්. එහෙමනම් අන්නේ උපන් කාමච්ඡන්දේ දුර වෙලා යනවා. උපන්නස්ස කාමච්ඡන්දස පහීනෝ හෝති තංච පජානාති. ඊට පස්සේ දැන් ඒක ගියා නම් යම් වෙලාවකට දැන් හිත කාමච්ඡන්දෙන් තොරයි. කාමච්ඡන්දේ දැන් විනාඩි කීපයක් වෙන්න පුළුවන් අලුත් කාමච්ඡන්දයක් ආවේ නැහැ. ඔන්න කාමච්ඡන්දෙන් තොර හිත ගැනත් දැනගන්නවා. එතකොට ඉතාම පැහැදිලිව එහෙනම් මේ සිතුවිලි අසුරෙනුත් නීවරණ අසුරෙනුත් හිතේ පහළ වෙන ඕනම කුසල් වේවා කුසල් වේවා මේ ඕනම දෙයක් අසුරෙන් එතකොට මේ සිතුවිල්ලක තියෙන යථා ස්වභාවය එයාට හඳුනා ගන්න පුළුවන්. මේ සිතුවිල්ලක් කියන එකත් සංකත ලක්ෂණයි වලින් යුක්තයි. ඒකෙත් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දිදස්සඤ්ඤ දත්තම් පඤ්ඤායති කියන එකට වැටහෙනවා. එහෙනම් මේවත් අනිත්‍යයි මේකත් දුකයි මේකත් අනාත්මයි කියලා ඔන්න වැටහෙනවා. දැන් එතකොට මේ යන ගමනේ එකාතකින් කියන්න පුළුවන් යම්සි පියවරක් නැත්නම් පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි මේ ගමන යන්නේ. අපි එකපාරටම කලබල වෙලා අතන අල්ලන්න ඕනේ කියලා එහෙම පැනලා තේරුමක් නැහැ. මේ භාවනාව හරි ස්වාභාවිකව වැඩෙන්න දෙන තරමට හොඳයි. අපි කලබලුණා කියලා හදිස්සුණා කියලා කරන්න ගියොත් පැටලෙනවා. ඊට වඩා හොඳයි මේක නිසි නින්දේ වැඩෙන්න දෙන එක. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි ගහකට පොර ටිකක් දැම්මා නම් නැත්නම් පුංචි පැලේ අපි ඇටයක් මේ පොළවේ පැල කළා. ඊට පස්සේ තෙන් ඒකෙන් මොටෙයියෙක් එවි. පුංචි ඩිකෙල්ලක් දමාවි. ඊට පස්සේ ඉතින් අපි ඒක රැක ගන්නවා. හැමදාම ගිහිල්ලා පොඩ්ඩක් බලනවා. කුරුමිනියෝ ඉන්නවද? එයාත් අයින් කරනවා. අන්න සත්තු ඉන්නවද? ඒකත් අයින් කරනවා. වතුර ටිකක් දානවා. පොර ටිකක් දානවා අවශ්‍ය නම්. ඉතින් මේ පැලේ රැක ගන්නවා. ඉතින් පැලේ පොඩ පොඩ වැඩෙනවා. ඉරේලිය වැඩෙනවා, වැබෙනවා, උරන් ටිකක් වැබෙනවා. ඉතියා පොඩ 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 වර්ධනය වෙනවා. අපිට බෑ මේ කඹයක් දාලා උස්සන්න බෑ මේ පැලේ. එහෙම කරන්න ගියොත් ඉතින් පැලේ කැඩෙනවා. එතකොට ඉතින් අපි මේ විදිහට හොඳට රැකගෙන ගියා නම් මේ පැලේ අන්න ටික ටික වර්ධනය වෙලා යථා කාලයේදී එක මහා වෘක්ෂ ගහක් බවට පත් වේවි. ඉතින් ඒ වගේම තමයි අපේ භවනාවත් අපි කලබල වුණා කියලා මේක කරන්න බෑ. බොහොම ඉවසිල්ලෙන් මේකට යම්සි කාලයක් දෙන්න අවශ්‍යයි. අපිට තියෙන්නේ කාලය සපයමින් අපි නිතිපතා මේ වැඩේ යෙදෙනවා. අපි තෝරගත්ත වෙලාවක් තියෙනවා. ඒ තෝරගත්ත වෙලාවේ වාඩි වෙනවා. තෝරගත්ත වෙලාවේ සක්මනක් කරනවා. අනිකුත් එදිනදා කටයුතු වලදී සිහිය පවත්වා ගන්න උත්සාහ කරන පොඩ පොඩ මේ වැඩේට යම්සි තල්ලුවක් දෙනවා පෝෂණයක් දෙනවා. එහෙමනම් පොඩ පොඩ වැඩේවි. ඒ ගමන හරි සාර්ථකයි. අපි එක පාටම කලබලලා අර යතන ඉන්නේ මමත් එතෙන්ටම එන්න ඕනේ කියලා එහෙම කරන්න අමාරුයි. ඒ වගේමයි හිතේ යම්කිසි නිකන් ඉලක්කයක් තියලා මෙතෙන්ට අද කොහොම හරි එනවා කියලා එහෙමත් කරන්න අමාරුයි. මේ වෙනුවට මේක නිකන් නිසි නින්දේ වැඩෙන්න දෙන ගතියක්, ස්වාභාවිකව වැඩෙන්න දෙන ගතියක්. අපි අවශ්‍ය කරන්නේ පරිසරය ලබා දීම පමණයි අපි කරන්නේ. දැන් අර පැලේකට නම් පැලේ මං උස්සන්න යන්නේ නැහැ, අදින්න යන්නේ නැහැ, ඒක දික් කරන්න යන්නේ නැහැ. මම කරන්නේ අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා. රැක බලා ගන්නවා. ඒත් එහෙනම් මගේ හිතත් එහෙනම් මං රැක බලා ගන්නවා. මම ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන මේක රැක බලා ගන්නවා. සීලයෙන් මම මේක රැක බලා ගන්නවා. හිත ඒකඟතාවයේ පවත්වනවා. ඒකඟතාවයේ පවත්වලා තවදුරටත් මේ විපස්සනාවක් වඩනවා. හැමදාම ඉතින් අපි හිතමු එයා ඒ මට්ටමක නම් ඉන්නේ. එයා එතකොට බලනවා ටිකක් මේ ධාතු ලක්ෂණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ධාතු මනසිකාරයක් නම් වඩන්නේ. ඒතර ඒ ධාතු ලක්ෂණ එදා දවසේ ඒ වාඩි වෙච්ච වෙලාව නම් මේ අපි කතා කරන්නේ. එදා දවසේ ඉතින් එයාට පෙන්ලා දෙනවා මේ වෙලාවේ කොහොමද මේ ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. සක්මනක නම් ඉන්නේ කොහොමද මේ ඇවිදිනකොට මේ ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ. වේදනානුපස්සනාවක් නම් වඩන්නේ. එතකොට මේ කයේ වඩලා ඉන්නකොට කොහොමද මේ වේදනාව හටගන්නේ, වෙනස් වෙන්නේ කොහොමද? නැතිලා යන්නේ කොහොමද? චිත්තානුපස්සනාවක් නම් වඩන්නේ. එතකොට මේ සිතුවිලි පහළ වෙන්නේ කොහොමද, වෙනස් වෙන්නේ කොහොමද, නැතිලා යන්නේ කොහොමද? මම හැමදාම ඉතින් මේක පෙන්ලා දෙමින් ඉන්නවා. කලබලයක් නැහැ ඉතින්. පෙන්වා දෙමින් ඉන්නවා. අපි අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා අපේ භවනාවට. එහෙමනම් කාලයක් යනකොට Taman තුල වෙනස්කම් පහළ වෙනවා. ඒවෙන් තමයි අපිට අල්ල ගන්න පුළුවන් මේ මොකද්ද වෙනසක් නැන්නම් වෙලා තියෙනවා මේ හිත ඇතුලේ කියලා. ඒක අපේම චරිතය තුළින් පෙන්වාවි. ඒවා ඇත්තටම අපිට හෙට කතා කරන්න පුළුවන්. අපේ චරිතයේ පවා වෙනස්කම් සිද්ධ වෙනවා නිවැරදිව අපි තුළ විපස්සනාවක් වැඩෙනවා නම්. ඊට පස්සේ අපි තව ටිකක් මේකේ ගැඹුරකට ගියොත් දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මූලපරියාය සූත්‍රයේදී කොහොමද සාමාන්‍යයෙන් පෘථග්ජන මනසක සාමාන්‍ය කිසිම හැඟීමක් නැති අන්ධ පෘථග්ජනෙක් කටයුතු කරන්නේ. එයා මේ සාමාන්‍ය ඝන දෙයක් දැකලා ඉතින් ඒ ගැන සංඥාවක් කරගන්නවා. පඨමින් පඨවිතෝ සංජානාති. එයා ඒක අඳුන ගන්නවා මේක ඇවිල්ලා ඔර්ලෝසුවක්. පඨමින් පඨවිතෝ සංඤත්තා පඨමින් මඤ්ඤති. දැන් ඊට පස්සේ ඉතින් මේ ගැන කල්පනා කරනවා. මේක නම් ලස්සන ඔර්ලෝසුවක්. මේකේ නිකන් ඇපල් කෑල්ලක හැඩයක්ත් තියෙනවා. කෑල්ලක් කාලක් තියෙනවා. මේ ගෙනියන්නත් හොඳයි. දැන් මේ කල්පනා කරනවා. මඤ්ඤනා කරනවා. එක එක පැත්තට හිතනවා. මේක මං අයිති කරගන්න ඕනේ. මේක මං හොරෙන් අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් මේ කාගෙද දන්නේ නැහැ. මේකේ බැටරි දාලාද දන්නේ නැහැ. මේ කීයක් වුණාද දන්නේ නැහැ. මොන රටේ හදපු එකක්ද දන්නේ නැහැ. මේ විවිධ පැති වලින් එයා කල්පනා කරනවා. එතකොට මේ ඒකට දැන් කැමැත්තක් ඇති වුණොත් ඔන්න දැන් මේකට ආසාවක් ඇති වෙනවා. මේක අල්ල ගන්නවා. මේක උපාදාන කරනවා. මේ ගැන අභිනන්දනයක්, සතුටු වීමක්, මේක මගේ කියා ගැනීමක් අපේ හිත ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයි බුදුරජාණන් වහන්සේ ආන ඇයි මෙහෙම වෙන්නේ? අපරිඤ්ඤාතං තස්සාති වදම්. එයා තුළ අවබෝධයක් නැහැ. යථාබෝධ ඥාන දර්ශනයක් ගෑවිලාවක් නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි කටයුතු කරන්නේ ඔහොම තමයි. අපේ සාමාන්‍ය මනස මේ දකින දේවල් මේ සම්මුති මට්ටම් වලින් තේරුම් අරගෙන ඒවට අපි වටන කන් දීගෙන ෘචි අර්චකම් ඇති කරගෙන ඉතින් ඒවා අපි අල්ල බදා ගන්නවා. ඒක ග්‍රහණය කර ගන්නවා, උපාදාන කර ගන්නවා, මගේ කියා ගන්නවා. ඊට පස්සෙ තින් හිතේ විතර්ක කරනවා, හිතේ ප්‍රපංච කරනවා. දැන් ඉතින් හිත කියෝනවා, නිරන්තරයෙන්ම හිත කියෝනවා, අතෝරක් නැතුව හිත කියෝනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය මනසේ ස්වභාවය. දැන් ඊට පස්සේ දැන් යෝගාවචරයා ඊට වඩා වෙනස්. යෝගාවචරය දැන් වෙනත් පැත්තකින් බලනවා. දැන් මෙයා මේ ටික ඔහෙ තියද්දෙන් මම මේ සක්මනක් කරනවා. මේ ටික ඔහෙ තියද්දෙන් මම මේ පර්යංකයක් කරනවා. කියලා දැන් එයා යන්නේ වෙනම රටාවකින්. අපිට එකපාරටම මේක අරකට එක සම්බන්ධ කරගන්නත් හරි අමාරුයි මුලදී. එතකොට එයා යන ගමනේ එයා මේ දැනෙන ගති ලක්ෂණ බලන්නේ. කලින් කිව්වා වගේ මේ ඇවිදිනකොට දැනෙන ගති මොනවාද? රළු ගතිය, සිනිඳු ගතිය, මෘදු ගතිය, සැහැල්ලු ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය. මෙයා මේ ටික අල්ල ගන්න බලනවා. ධාතු ලක්ෂණ ටික තේරුම් ගන්න බලනවා. අර ධාතුන්ගේ භාෂාව එයා ඉගෙන ගන්නවා. වඩලා ඉන්නකොටත් මොනවද මේ කයේ දැනෙන්නේ? ඒ ධාතු ලක්ෂණ ටික හඳුන ගන්න බලනවා. මේ කය තුලින්ම ධාතු ක්‍රියාකාරීත්වය කය තුලින්ම තේරුම් ගන්න බලනවා. අපි දුම් වේදනානුපසනාවක් නම් වඩන්නේ. එතකොට වේදනාවන්ගේ ක්‍රියාකාරීත්වය මේ වේදනාව ඇස්පනා පිට අත්දැකලම ඒ තුලින්ම හඳුන ගන්න බලනවා. හිතෙත් එහෙමයි. දැන්තර එහෙම බලද්දි බලද්දි දැන් එයා තුළ මේ වගේ නැති වෙන්නේ වෙනත්ම දෘෂ්ටි කෝණයක්. දැන් එතකොට එයාට තේරෙනවා මේ ඇතුලේ තියෙන මේ ලක්ෂණ එකතු වෙලා තමයි අපි මේ සමූහයට නමක් දීලා තියෙනවා. අපි තමු පඨවි ගති හුඟාක් එකතු වෙලා තියෙන එකට අන්න අපි අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියක් අත්තොත් ඔන්න මේක දතක් කියයි, මේක ඇටකටුවක් කියයි, බඩවැලක් කියයි. ඉතින් මේව නමකුත් දීලා තියෙනවා. ඊටසේ අපි මේකට නමක් දුන්නා පමණක් නෙවෙයි ඊටසේ මේක මගෙත් කියා ගන්නවා. ඊටසේ එළියෙත් තියලා නම් දීලා තිනවා. එළියෙත් තියෙන යටත් අපි වටනකම් දීලා තිනවා. ඒවත් සමහරවිට ඔන්න මගේ කියා ගන්න යනවා. තවත් ඇයි ඉතින් ඒවට මගේ කියා ගන්න එනවා. දැන් ඔන්න දෙගොල්ලෝ ගැටෙනවා. ඊටසේ යෝගාවචරයට තේරෙනවා මේ මේ මොකද්ද මේ වෙන්නේ? මේ මේ බලබල හිටියේ මේ 12 ලක්ෂණ ටිකක්. මේ ටික ඔක්කොම ටික එකතු වුණාට පස්සේ මෙන්න මෙහෙම රාශි වුණාට පස්සේ මේක නිරූපණය වෙනවා නිකන් එක්තරා හැඩයකින්. ඒකට ඔන්න අපි නමක් දීලා තියෙනවා. ඒකට සම්මුතියක් දීලා තියෙනවා. ඒකට අපි ඔන්න වටකමක් දුන්නා. ඊට පස්සේ ඔන්න මං රැවටුණා. සම්මුතිය තුල අතරමං වුණා. දැන් හරි ලස්සන උපමාවක් එනවා වජිරා සූත්‍රයේදී. ඉතින් ඒ වජිරා රහත් තෙරණිය අන්දවනේ වැඩවාසය කරද්දී මාර දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා අහනවා මේ කය මේ සත්වයා කවුද හදුවේ? කොහෙන්ද ලැබුණේ මේ සත්වයා? ඉතින් එතකොට වජිරතරණිය රහත් වෙන්නේ දැනගන්නවා මේ මාරදිවිය පුත්‍රයයි කියලා. ඉතින් එයා උත්තරයක් දෙනවා. මේක මේ සත්‍යයක් කියලා කියන්නේ ආ මේ ඔයාගේ තියෙන මෝඩකමට, ඔයාගේ තියෙන මේ මාර දෘෂ්ටියක් නිසා. මෙතන එහෙම ලැබෙන සත්‍යයක් මෙතන නැහැ. හරියට නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් විවිධාකාර කැලියකට මෝට්ටු කළා. රෝද දෙකක් වෙන්න පුළුවන්. ඒ හරහා යන යම්සි කූරක් යෂ්ටියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සැකිල්ලක් වෙන්න පුළුවන්. මේකට එකතු කරගො තව සතෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කයලි ටික ඔක්කොම හැදුනහම මේකට අපි නමක් දෙනවා කරත්තයක් කියලා. මේකට නමක් දීමක්, සම්මුතියක් දීමක්. අද කාලේ හැටියට කියනවා නම් අපි හිතමු රෝද හතරක් එකතු කළා. ඒකට එන්ජින් එකක් දාලා සකස් කළා. ඉන්ධන ටිකකුත් සපයලා සුක්ඛානමක් හයි කළා. කණ්ණාඩිත් හයි කළා. සීට් හයි කළා. ඉතින් මේව දිනනවා අපි කියන ඔන්න කාර් එකක්. රටියක් ලොකුවට හැදුවොත් ඔන්න මේක වෑන් එකක්. තවත් ඉතින් රෝද හයක් විතරම දාලා සීටුත් හයි කළා හැදුවොත් ඔන්න මේකට බස් එකක් කියනවා. දැන් මේ එක එක කෑලි මූට්ටු කරලා එක රටාවකට හැදුවාම ඉතින් අපි ඒකට නමක් දීලා තියෙනවා. මේ නමක් දීපු පමණින් එය දෙයක් වෙනවා ඊළඟට අපේ හිතේ. ඉතින් මේ වෙලාවේ අපි සම්මුති තුල පැටලෙවිලා. නමුත් මේ කෑලි ටික වෙන් කරලා ගත්තොත් එතන බස් එකක් ඇත්තෙත් නැහැ, වෑන් එකක් ඇත්තෙත් නැහැ, කාර් එකක් ඇත්තෙත් නැහැ. මේ කෑලි ගොඩක එකතුවක්. නමුත් අපි සම්මුතියක් වශයෙන් නමක් දීලා තියෙනවා. එතකොට මේ වජිරාරහත්තරණිය කියන ඔන්න ඒ වගේ තමයි මේ මේ ධාතු ආයතන ස්කන්ධ මේ ඔක්කොම ටික එකතු වුණාම අපි කියනවා සත්වෙක්, මෙන්න ස්ත්‍රියක්, මෙන්න පුරුෂයෙක් කියලා නමක් දෙනවා. හුදෙක් මෙතන තියෙන නම් මේ ස්කන්ධ ගොඩක් තියෙන නම් ආයතන ක්‍රියාකාරීත්වයක් තියෙන නම් ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා ඉතින් ඒ රහත්තරණියක් කියනවා. ඔන්න ඒ වගේ දැන් ඒතර යෝගාවචරයේ මේ භාවනාව වඩාගෙන යනකොට එයාගේ අර කලින් හිතේ තිබිච්ච සත්ව සංඥා, කලින් හිතේ දෙවිච්ච මුල් බැහැගත්ත සම්මුති ඒවා ටිකක් නියන් ඉවත් වෙලා ගිහිල්ලා, ඒවා නිකන් විය කියලා ගිහිල්ලා, බොඳ වෙලා ගිහිල්ලා එයාට තේරෙනවා මෙතන නියන් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන නිකන් වේදනාවේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන නියන් සිතුවිලි වල පැටලවිල්ලක් තියෙන්නේ කියලා වැටහෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් දෙනවා ධාතු මනසිකාරය සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ කියනවා හරක් මරණ තැනැත්තෙක්, අපේ සායනාසරිත මේවා දන්නවා ඇති, හරක් මරණ තැනැත්තෙක් හරකා ඒ සතා මරණකොට යාගේ හිතේ තියෙන්නේ සත්ව සංඥාවක්. ඊට පස්සේ තෙන් හරකව හැම ගහලා කෑලි කපලා විකුණනකොට දැන් හිතේ තියෙන්නේ මස් කියන සංඥාව. එතකොට යාගේ හිතේ සංඥා පරිවර්තනයක් වෙලා තියෙනවා. මුලින් නම් සතෙක් කියන සංඥාවක් තිබුණා. දැන් මස් විකුණනකොට දැන් සතෙක් කියන සංඥාවක් නැහැ. දැන් තියෙන්නේ මස් කියන සංඥාව. බුදුරජාණන් වහන්සේ කියන ඔන්නේ වගේ තමයි යෝගාවචරයේ තුලත් මුලදී තින් එයා භවනා පටන් ගනිද්දි කෙනෙක් හිටියා, පුඤ්ජලෙක් හිටියා, මමෙක් හිටියා, මම භවනා කරනවා කියලා තමයි පටන් ගත්තේ. හැබැයි කාලයක් මේ ධාතු මනසිකාරයක් වගේ දෙයක් වඩාගෙන යනකොට එයාට තේරෙනවා මෙතන මේ මම කියලා ගන්න එකක් නැහැනේ. මෙතන කොහෙද මම කියලා ගන්න? කොහෙද සත්‍යයක් කියලා ගන්න? කොහෙද පුඤ්ජලෙක් කියලා ගන්න? ධාතු ක්‍රියාකාරීත්වයක් නම් තියෙනවා. හිතුවේ නම් ඔන්න එනවා. වේදනාවක් නම් දැනෙනවා. සංඥාත් ඉතින් එනවා. කියලා ඉතින් මේ අත්දැකීම යා විග්‍රහ කරන්නේ වෙනමම දෘෂ්ටි කෝණයකින්. දැන් මේ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන හැටි අපේ හිතේ. දැන් එතකොට මෙහෙම අවබෝධයක් තියෙන කෙනා අපි හිතමු ඒත් බුදුරජාන් වහන්සේ කියනවා ඒත් ඉතින් මෙයා අහුවෙන්න පුළුවන්. ඒත් අර විටින් විට ගිහිල්ලා එයාගේ හිතෙත් විතර්ක පහළනවා, විතර්ක වලට තැන දෙනවා, සම්මුතිය කියලා අමතක වෙනවා, ආයෙත් සම්මුතියට පණ දෙනවා, ආයෙත් ඉතින් ප්‍රපංච වලට අහුවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මෙයා යම් හෝ අවස්ථාවේ සේක මට්ටමකටපත් වුණා නම් එයාටම අවවාද කරගන්නවලු පඨවින් මා මඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි ඔන්න ඔය විදිහට මාමඤ්ඤි කියන වචනේ පාවිච්චි කරනවා. මඤ්ඤනා නොකරව ප්‍රපංච නොකරව ඔය විදිහට කල්පනා නොකරව කියලා මේ තමන්ටම අවවාද කරගන්නවා. අපේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ටම නිග්‍රහ කරගත් ආකාරය අවවාද කරගත් ආකාරය වගේ. එතකොට මේ යෝගාවචරයා දැන් මේ දේවල් දැකලා තිනවා. එයා දැන් මේ ධාතු කර්මස්ථානයක් වැඩුවා. වේදනානුපස්සනාවක් වැඩුවා. වඩද්දී යා තුළ යම්සි නෝණක් අවදි වුණා. මෙතන තියෙන්නේ මේ වේදනා ක්‍රියාකාරීත්වය. මෙතන තියෙන්නේ ධාතු ක්‍රියාකාරීත්වය. කියලා එයා දැක්කා. ඒ දැක්කට මොකද හිත ගිහිල්ලා ආයෙත් ඉතින් මඤ්ඤණා කරනවා. ආයෙත් ගිහින් ප්‍රපංච කරනවා. ආයෙත් වටවලල්ල යනවා. ඉතින් යම් හෝ වෙලාවක මතක් වෙනවා. ආ මේ තීරමන් නැති දැන කල්පනා කරේ. ආයෙත් ගිහිල්ලා පැටලුණානේ. මෙච්චර මේ භවනා කළා ආයෙත් ගිහිල්ලා පැටලුණා. ඉතින් ආයෙත් දැන් අවවාද කරගන්නවා තමන්ටම මේ මඤ්ඤණා කරන්න එපා, ප්‍රපංච කරන්න එපා, විතර කරන්න යන්න එපා. කියන්නේ තමන්ටම අවවාද කරගන්නවා. ඉතින් ඔන්න ඔයගේ ගමනක්. ඒතර මේ අපි තුල නුවණ දියුණු වෙනකොට පේන්න තියෙනවා. අපි මේ නිකාං ඔහේ භවනා කරගෙන 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 යනවාම නෙමෙයි. එහෙනම් මේ භවනාවක් හරහා මේ පීවර අපි තුල හොඳට අවදි වෙනවා නම් මෙන්න මේ වගේ පරිවර්තන අපේ හිත තුල අපේ ජීවිතය තුල සිද්ධ වෙවි. එතකොට යා හිත තුල අර වගේ ප්‍රපංචයක් ගොඩනැගීගෙන එනකොට සමහර වෙලාවට ඉතින් මේ තියෙන කෙලෙස් වල බලප මේ බලවත්කම නිසා යම් පමණක් දුරට යන්නත් ඉඩ තියෙනවා. පස්සේ ඔන්න මතක් වෙනවා. අයියෝ මොකද්ද මේ ආයි කරගත්තේ? ඔන්න ආයි තිරින්ග තද කරගත්තා, ප්‍රපංච නවත්ත ගත්තා. ඉතින් ඒ වගේ අර තමන්ටම අවවාද කර කර යන ගමනක් මේ දෙවෙනි මට්ටමේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා, ඇයි මේ තාමත් මෙච්චර දැඟලිල්ලක්? ඇයි මේ තාමත් මෙච්චර හරියටම කරගන්න බැරි වීමක්? ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා, පරිඤ්ඤයන්තසාති වදාමි. තව ඉතින් කරගන්න තියෙනවා, තව ඉතින් තේරුම් ගන්න තියෙනවා, තව අවබෝධ කරගන්න තියෙනවා. සම්පූර්ණයෙන්ම අවබෝධ වෙලා නැහැ. පොඩ්ඩක් දුරට අවබෝධලා තියෙනවා. තියෙන සහරි ලස්සන පීවරෙන් පීවර යන ගමනක්, ක්‍රමානුකූල ගමනක් මේ තුල මේ දේශනා කළා තියෙනවා. තියෙන නිසා ඇතැම් වෙලාවට දැන් බොහෝ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ අහනවා මේ රූපස්කන්ධය සම්බන්ධයෙන්. තංකින් මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ කියලා. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, මහණෙනි මේ රූපස්කන්ධය නිට්ටයද අනිත්‍යද? තරදී පිළිතුරු දෙනවා, අනිත්‍යයි ස්වාමීනි. ඊට පස්සේ යම් පන අනිච්චං දුක්ඛන්තං දුක්ඛං වාතං සුඛං වාති. මේක මේ අනිත්‍ය වූ දෙයක් සැපද දුකද? දුකයි ස්වාමීනි. යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන් නූතං සමනිපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නො හේතම් බන්දේ කියලා කියනවා. එහෙමනම් මේ දුක් වූ විපරිණාමයෙන් ලක් වෙන වෙනස් වෙන දෙයක් මම කියාගන්න, මගේ කියාගන්න සුදුසුද නැත ස්වාමීනි කියලා කියනවා. එතකොට අපිට තේරෙනවා මේ දීපු උත්තර නිකම්ම නිකන් අර ශාස්ත්‍රීය ගෞරවයෙන් දීපු උත්තර නෙමෙයි. ඉතින් බුදුරජාන් වහන්සේ ඇතැම් වෙලාවට අනිත් පැත්තට අහලත් තියෙනවා. මේ බුලා මේ මං අහනින්දද මේ කියන්නේ? එහෙමත් අහලා දෙනවා. මට මේ ශාස්ත්‍රීය ගෞරවයෙන් මං කියපු හින්දා, මං මේවා කියලා තියෙන හින්දා අනිත්‍යයි කියලා කියනවාද, දුකයි කියලා කියනවාද, අනාත්මයි කියලා කියනවාද කියලා එහෙමත් අහලා දෙනවා අනිත් පැත්තට. ඒකත් හරි ලස්සනයි. මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ එහෙම අහනවා, අපිනුතුම් හේ භික්කවේ ඒවං ජානත්තා ඒවං පස්සන්තා ඒවං වදෙය්‍යාත සත්තානෝගරු සත්තු ගාරවෝන මයං ඒවං වදේති නො හේතම් බන්තේ. මහණෙනි මේ ඔබලා ශාස්ත්‍රීය ගෞරවයෙන්ද මේ ඔව් කියලා කියන්නේ, නැත්තන් නෑ කියලා කියන්නේ? නැහැ ස්වාමීනි, එහෙම නෙවෙයි කියලාම මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. නනු භික්කවේ යදේව තුම්හාකං සාමං ඥාතං සාමං දිට්ඨං සාමං විදිතං තදේව තුම්හේ වදේතාති ඒවම් බන්තේ. මහන්නේ මේ ඔබලාම දැකලා, ඔබලාම හොඳට අවබෝධ කරගෙන, තමා තුළම තේරුම් අරගෙන සාමං ඥාතං සාමං දිට්ඨං සාමං විදිතං තදේව තුම්හේ වදේතාති. එහෙම දැකලාද මේ කියන්නේ? ඒවම් බන්තේ, එහෙමයි ස්වාමීනි. ඉතින් anu අපිට තේරෙනවා මේ උන්වහන්සේ මේ භාවනාවක් වඩලා මේක දැකලා තමාව තුළම දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න නම් බුදුහාමුදුර ප්‍රශ්නයක් අහන්නේ. එතකොට ඉතින් ආයේ සැක හැර කියනවා මේ අනිත්‍යයි. සැක හැර කියනවා මේක දුකයි. සැක හැර කියනවා මේක අනාත්මයි. ඉතින් එතකොට මෙන්න මේ යථාභූත ඥාන දර්ශනයේ 15 වීම හැතර හොඳට බුදුහාමුදුරෝ නැවත භික්ෂුන් වහන්සේලාගේ විමසපු අවස්ථා එමට තියෙනවා. මොකද හැතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා අතර විවිධ මත පහළ වෙනවා, විවිධ වැරදි දෘෂ්ටි අරගන්නවා. එතකොට ඉතින් බුදුහාමුදුරෝ හොඳට මේවා නැවත නැවත අහපු අවස්ථා එමට තියෙනවා. උදාහරණයක් තමයි මහා තණ්හා සංකේ සූත්‍රය. ඒ වගේමයි අලගත් දූපම සූත්‍රය. ඒ වගේ සූත්‍රවලදී මේ භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙන්න ගිය ඇතැම් භික්ෂුන් වහන්සේලා ගත්ත වැරදි මත ඒවා දුරු කරන්න බුදුරජාණන් වහන්සේ හොඳට පට බේරලා අහලා තිනවා. ප්‍රශ්න අහලා තිනවා. අහලා එතකොට මේ භික්ෂුන් වහන්සේලා හොඳට උත්තරක් දෙනවා. එතකොට ඉතින් අනිත් පැත්තට අහනවා මේ මට තියෙන ගෞරවයට ශාස්ත්‍ර ගෞරවයට පිළිතුර දෙන්නේ නෑ නෑ ස්වාමීනි මේ දැකලමයි කියන්නේ මා විසින්ම දැක්කා මා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා දැකගෙනමයි මේ කියන්නේ. ඒතර මේ යථාභූත ඥාන දර්ශනය 15 වීම හර ලස්සන්ට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ ක්‍රමානුකූල ගමනක් මේ භවනාව තුළ පේන්න තියෙනවා. පටන් ගත්තේ සරලව සතියක් සම්පජඤ්ඤයක් දිනු කරන්න. ඒ දිනු කරගෙන ආපු ගමන නිසා ඔන්න ලැජ්ජා බයක් පහළ වුණා. ඒක නිසා ඔන්න ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඔන්න තව තව සිල්වත් වුණා. දැන් ඔන්න හිත ඒ තරම්ම කෙලෙසිලා නැහැ. ඔන්න දැන් හරි පහසුයි හිත සමාධිමත් කරගන්න. ඒ සමාධියත් නිකන් භුක්ති විඳගෙන හිටියා නෙමෙයි. ඒ සමාධියත් පාවිච්චි කරලා හොඳට දැන් විමසා බැලීමක් කරා. සොයා බැලීමක් කරා. විපස්සනාවක් විපස්සනා නුවණක් දියුණු කරගත්තා. ඒ පසනා නුවණේ දියුණු වීම තමයි යථාභූත ඥාන දර්ශනයක් වශයෙන් අපිට මෙතන හඳුන ගන්න තියෙන්නේ. එතකොට ඒක රූපස්කන්ධය පැත්තෙන්, වේදනාස්කන්ධය පැත්තෙන්, සංඥාස්කන්ධය පැත්තෙන්, සංස්කාරස්කන්ධය පැත්තෙන්, විඥානස්කන්ධය පැත්තෙන් විදිහට ඉතින් අපිට එක්කෝ ස්කන්ධ පැත්තකින් නැත්නම් ආයතන පැත්තකින් නැත්නම් ධාතු පැත්තකින් එක එක විදිහට ඉතින් විස්තර කරගන්න පුළුවන්. එතකොට අපි මේ වඩන භාවනාව අනුව අපි තුළ මේ නුවණ උපදින ආකාරය, නුවණක් වැඩෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ අන්දමින් මේ සූත්‍රය අනුව තවදුරටත් හෙටත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමු. අද දවසේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට අපි තුල හොඳට ඒ නිවැරදි සමාධියක් තියෙනවා නම් හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒ ඒකාග්‍රතාවය උපයෝගී කරගෙන පාදක කරගෙන හොඳ යථාභූත ඥාන දර්ශනයක් පහළ කරගන්න හැකි බව දේශනා කළා තියෙනවා. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සීලම සාමින් වහන්සේලාට තෙරුවන් සරණයි.